Honorable Charles Nirmalnathan, you have 8 minutes.
நன்றி குழுக்களின் தவிசாளர்களே, இன்றைய தினம் குறிப்பாக சுகாதார அமைச்சருடைய கண் வங்கி தொடர்பான இன்றைய சட்டமூல முன்மொழிவில் ஒரு சில விடயங்களை குறிப்பிட விரும்புகின்றேன். குறிப்பாக அமைச்சர் கெகிலிய ரம்பக்கல் அவர்கள் இந்த சபையில் இருக்கின்ற போது முல்லைத்தீவு மாவட்டத்தினுடைய வைத்தியசாலையில் இருக்கின்ற, குறிப்பாக வடமாகாணத்தில் இருக்கின்ற பல வைத்தியசாலைகள் அல்லது பொதுவான தேவைகளுக்கு தற்பொழுது புலம்பெயர் தமிழர்கள் இருந்து உதவிகள், ஒரு சில உதவிகள் கிடைக்கப்பெற்றுக் கொண்டு வருகிறது. அந்த வகையில் கடந்த காலங்களில் முல்லைத்தீவு மாவட்ட வைத்தியசாலைக்கு எண்டோஸ்கோபி மிஷினை புலம்பெயர் தமிழர்களால் வழங்கப்பட்டிருந்தது. ஆனால் நேற்றைய தினம் அனுராதபுர வைத்தியசாலையில் நடைபெற்ற ஒரு கூட்டத்தில் அந்த முல்லைத்தீவு மாவட்ட வைத்தியசாலையில் இருக்கின்ற எண்டோஸ்கோபி மிஷினை அனுராதபுரத்திற்கு மாற்றும்படி அங்குள்ள பணிப்பாளர் ஆலோசனை வழங்கியதாக தகவல் கிடைக்கப்பட்டிருக்கிறது. இதை முற்றிலும் நாங்கள் எதிர்க்கிறோம். ஏனென்றால் அரசாங்கத்தினால் கூட பல விடயங்கள் செய்ய முடியாமல் இருக்கின்ற போது புலம்பெயர் தமிழர்களினால்தான் தற்பொழுது ஒரு சில விடயங்கள் எங்களுடைய பிரதேசங்களில் நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே இந்த முல்லைத்தீவு மாவட்ட வைத்தியசாலையில் இருக்கின்ற எண்டோஸ்கோபி மெஷினை அனுராதபுரத்திற்கு மாற்ற முடியாது என்பதை நான் உங்களுக்கு தெரிவித்துக் கொள்வதோடு நீங்கள் அதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும், அதை தடுத்து நிறுத்துவதற்குரிய நடவடிக்கையை அமைச்சர் அவர்கள் எடுக்க வேண்டும் என்று இந்த சபையினூடாக நான் அமைச்சர் அவர்களை கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அவர் அதற்கு முடிவெடுப்பார் என்று நம்புகின்றேன். அதைவிட தற்பொழுது குறிப்பாக முல்லைத்தீவு மாவட்ட நீதிபதி சரவணராஜா அவர்களுடைய பதவி விலகல் தொடர்பாக இன்று வடமாகாணத்தில் நீதி சட்டத்தரணிகள் சங்கத்தினுடைய அழைப்பின் பேரில், வடமாகாண சட்டத்தரணிகள் சங்கத்தினுடைய அழைப்பின் பேரில் வடமாகாண நீதிமன்றங்களுக்கு அவர்கள் புறக்கணிக்கப்பட்டு வடமாகாணத்தில் இருக்கின்ற அனைத்து சட்டத்தரணிகளும் வீதியில் நின்று போராடியிருக்கிறார்கள். குறிப்பாக கடந்த 2ஆம் தேதி 2-3 திங்கள் செவ்வாய் புதன் இன்றுடன் 3 நாட்களாக முல்லைத்தீவு மாவட்ட நீதிமன்றம் இயங்க முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. இதற்கு காரணம் சரவணராஜா நீதிபதி அவர்கள் தன்னுடைய உயிர் அச்சுறுத்தல் காரணமாக அல்லது தன்னுடைய உயிரை பாதுகாக்க வேண்டும் என்ற காரணத்துக்காக அவர் நாட்டிலிருந்து மன உளைச்சலுடன் விலகி சென்றதன் காரணமாக இன்று எந்த செயல்பாடுகள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஏனென்றால் ஒரு கடந்த காலங்களை ஒப்பிட்டு பார்க்கின்ற போது பலர் இங்கு குறிப்பிடலாம், நீதிபதி அவர்களுக்கு அச்சுறுத்தல் இருந்தால் அவர் முறையிடலாம், பிடியாணையை பிறப்பித்து அவர்களை கைது செய்யலாம் என்ற பல ஏற்பாடுகள் இருந்தாலும் நீங்கள் கடந்த கால வரலாற்றுகளை பார்க்கின்ற போது பல அரசியல்வாதிகள், பாராளுமன்ற உறுப்பினர்கள், பல்துறை சார்ந்தவர்களை அரசாங்கத்தினுடைய நிகழ்ச்சி நிரலில் கூட நிரலில் பல கொலைகள் நடைபெற்றிருக்கிறது. ஆனால் அதற்கு விசாரணையும் இல்லை, தீர்ப்பும் இல்லை, அதை கண்டறியப்படவும் இல்லை. ஏனென்றால் அது அரசாங்கத்தினுடைய நிகழ்ச்சி நிரலில் நடக்கின்ற கொலைகளாக இருக்கிறது. ஆகவே அதன் காரணமாக நீதிபதி அவர்கள் தன்னுடைய உயிரை பாதுகாப்பதற்காக அவர் இந்த நாட்டிலிருந்து சென்றிருக்கிறார். ஒரு நீதிபதிக்கே இந்த நிலைமை இருக்கின்ற போது சாதாரண மக்களுடைய நிலைமைகளை நாங்கள் சற்று சிந்தித்து பார்க்க வேண்டும். குறிப்பாக இந்த குருந்தூர் மலையில் இருந்த சிவலிங்கம் ஆலயத்தை அழித்தொழித்துவிட்டு அந்த இடத்தில் விகாரை அமைக்கின்ற போதுதான் அது நீதிமன்ற செயல்பாடுகளுக்கு சென்றிருந்தது. உண்மையில் குருந்தூர் மலை 2500 வருடங்களுக்கு முன்பு நாகர்கள், இயற்கர்கள், தமிழர்களாக இருந்தபோது அவர்கள் அந்த இடத்தில் சிவனை வழிபட்ட ஒரு இடமாக உறுதிப்படுத்தப்படுகிறது. அது எவ்வாறு உறுதிப்படுத்தப்படுது என்று சொன்னால் தமிழ் ஆராய்ச்சியாளர்களால், ஆய்வாளர்களால் உறுதிப்படுத்தப்படுகிறது. ஆனால் அது இலங்கையினுடைய அரசியல் யாப்பு, அரசியல் சட்டத்திட்டத்துக்கு அமைவாக அதை உறுதிப்படுத்த முடியவில்லை. ஏனென்றால் அங்கிருக்கின்ற இலங்கை அரசாங்கத்தினுடைய தொல்பொருள் திணைக்களம் முற்றுமுழுதாக பௌத்தமயமாக்கலை உருவாக்குவதற்காக தற்பொழுது செயல்பட்டு கொண்டு வருகிறது. அந்த வகையில்தான் இந்த குருந்தூர் மலை விவகாரமும் இருக்கிறது. அண்மையில் நடைபெற்ற ஒரு கூட்டத்தில் கூட நான் கேட்டிருந்தேன், குருந்தூர் மலையில் கண்டெடுக்கப்பட்டதாக தெரிவிக்கின்ற அந்த சிவலிங்கம் வவுனியா மாவட்ட செயலகத்தில் அதே ஒத்த படத்தை போட்டு தொல்பொருள் திணைக்களம் அதை ஒரு சிவலிங்கமாக எழுதப்பட்டிருக்கிறது. ஆனால் குருந்தூர் மலையில் கண்டெடுக்கப்பட்ட அதே விடயத்தை, அதே சிவலிங்கத்தை அவர்கள் பௌத்த மதத்தினுடைய அடையாளமாக காட்டுகிறார்கள். இதில் இருக்கின்ற விடயம் என்னவென்று சொன்னால், உண்மைகள் அளிக்கப்பட்டு கட்டாயப்படுத்தி வரலாறுகள் மாற்றப்படுகிறது. கட்டாயப்படுத்தப்பட்டு வரலாறுகள் மாற்றப்படுகிறது, இதுதான் உண்மையான விடயமாக இருக்கிறது. தொல்பொருள் அமைச்சர் அந்த இடத்தில் ஆய்வு மேற்கொள்ள சென்ற போது நான் நேரடியாக கேட்டிருந்தேன், எங்களுடைய தரப்பிலும் அந்த ஆய்வின் போது வெளிப்படைத்தன்மையாக இருப்பதற்காக எங்களுடைய தரப்பிலும் குறிப்பாக யாழ் பல்கலைக்கழகத்தினுடைய தொல்பொருள் பட்டதாரிகள் ஆய்வாளர்கள் ஆராய்ச்சியாளர்களை அதில் சேர்க்கும்படி. அப்பொழுது அமைச்சர் கூறியிருந்தார், உங்களுடைய இந்து மதத்திற்கு எந்த விதமான பாதிப்பும் வராது, நாங்கள் ஒரு ஆராய்ச்சியாகத்தான் இதை மேற்கொள்கின்றோம் என்று உறுதிமொழி வழங்கினார். ஆனால் சிவலிங்கம் ஆலயம் இடிக்கப்பட்டிருக்கிறது, புதிதாக பௌத்த ஆலயம் கட்டப்பட்டிருக்கிறது. இதற்கு அமைச்சரிடத்தும் பதிலில்லை, அரசாங்கத்திடமும் பதிலில்லை, ஜனாதிபதியிடமும் பதிலில்லை. ஆனால் இது தொடர்பாக எழுந்த சர்ச்சையின் அடிப்படையில், இது தொடர்பாக எழுந்த கலவரத்தின் அடிப்படையில் தான் இன்று நீதிபதி அவர்கள் பதவி விலகி சென்றிருக்கின்றார். அரசாங்கம் வெறுமனே இது ஒரு சட்டத்துறை சார்ந்தது, அது ஆணைக்குழு இதை விசாரிக்க வேண்டும் என்று கூறி இந்த விடயத்தில் இருந்து விலகியிருப்பது எதிர்காலத்தில் பொருத்தமற்ற விடயமாகத்தான் இருக்கும். ஏனென்றால் ஒரு நாட்டில் ஒரு மாவட்டத்தினுடைய நீதிபதி எனக்கு உயிரச்சுறுத்தல் இருக்கென்று முறையிட முடியாதவாறு மேல்மட்டங்கள் இருக்கிறது. அது அரசாங்கமாக இருக்கலாம், அமைச்சராக இருக்கலாம், அல்லது ஏதோ ஒரு வகையில் அவருக்கு அந்த நான் முறையீடு செய்தாலும் அதற்குரிய பலனை, அதற்குரிய பாதுகாப்பை இவர்கள் வழங்க மாட்டார்கள் என்ற ஒரு செய்தியை அவர் சொல்லியிருக்கிறார். அந்த அடிப்படையில் தான் அவர் இங்கிருந்து வெளியேறியிருக்கிறார். சாதாரண மக்களை பொறுத்தவரை குறிப்பாக சாதாரண மக்களை பொறுத்தவரையிலும் இதே போன்ற பிரச்சனைகள் தான் இருக்கிறது. வடமாநிலத்தை பொறுத்தவரையில் அதிகமான படையினர்கள் இருக்கிறார்கள், அது ராணுவம், கடற்படை, ஏர்போர்ஸ் என்றதற்கு அப்பால் நிறைய ஆயுதப்படைகள் இருக்கிறது. அங்கிருக்கின்ற போது அங்கு ஒரு சில நபர்கள் தனிப்பட்ட ரீதியாக அச்சுறுத்தப்படுகிறார்கள், இதுதான் அங்கிருக்கின்ற நிலைமை. ஆகவே அரசாங்கம் இதை தட்டி கழிக்காமல் இதற்கு சரியான ஒரு விசாரணையை, சரியான ஒரு நடவடிக்கையை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
Thank you. Honorable Rohana Bandara Vijayasundara, you have 10 minutes. Order, please. Honorable Musharraf to the chair. ගරු මූලාසන ඔබ වන මන්ත්‍රීතුමනි, මං හිතන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ වූ අනපනත් ගණනාවක් සංශෝධනය කරන අද දවසේ විශේෂයෙන්ම අපේ ප්‍රදේශයට වැදගත් වූ කාරණා ගණනාවක් වෙනුවෙන් අපි කතා කළ යුතු මොහොතක්. විශේෂයෙන්ම අද දවසේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තාම විශේෂයෙන්ම ගොවි ජනතාව ජීවත් වන දිස්ත්‍රික්කයක් විදිහට විශාල කරුණු කාරණා ගණනාවකට, පරිසර කාරණාවලට මුහුණ දෙමි තමන්ගේ අස්වැන්න නෙලා ගන්න කාල සීමාව. එතකොට මේ කාලේ විශේෂයෙන්ම අනිකුත් කාරණාවලට අමතරව අපි දන්නවා වීවලට පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්න වතුර ටික මදි වීගෙන වගේ ආවා, ඒවා ටිකට යම් කිසි අපිට ආශිර්වාදයක් විදිහට සබහා ධර්මෙන් ඒ දේවල් ලැබිලා දැන් අද එයස්වන් නෙලනවා වගේම ඒකට රජයෙන් මැදිහත් නොවුනත් පුද්ගලික ව්‍යාපාරික විදිහට අද වියුලට යම් කිසි සාධාරණ මුදලක් ගොවීන් බලාපොරොත්තු නොවන මට්ටමට ආවත් ලැබෙනවා නමුත් රජයේ මැදිහත් වීම සිද්ධ වුණේ නැහැ. ඒක ඒ වගේම ඊගාව කන්නටවත් දැන් ආණ්ඩුව මැද්දෙන් ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුයි කියන කාරණේ මතක් කරන්න ඕනේ. ඒ වගේම අද විශේෂයෙන්ම ගොවියෝ විදිහට බලපාලා තියෙන කාරණේ තමයි අද සෝයා අස්වැන්න නෙළුම් ඉන්නවා. ඒකට සෝයා අස්වැන්න වලට හරියාකාරව මිලක් ලබා දෙන්න කටයුතු කරන්න පාටක් රජයේ පැත්තෙන් පේන්නේ නැහැ. රජයේ විවිධ වූ කාරණා මතක් කරගෙන ඉන්නවා. නැත්තම් සෝයා වල පිරිවැය ඉතාම අඩු තත්ත්වයක තියෙන නිසා මේ ලැබෙන මිලත් ඇති කියලා අපේ ඇමතිවරු නැත්තම් කෘෂිකර්ම පැත්තෙන් කතා කරනවා. නමුත් සාධාරණ මිලක් මේ සෝයා බෝංචි වගා කරපු ගොවින්ට අද ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ සෝයා බෝංචි වගා කරපු ගොවින්ට සාධාරණ මිලක් ලබා දීමටත් මේ සෝයා ටික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න කියන කාරණේ මතක් කරලා දෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මහයිලුප්පල්ලම වත්තත් එක්ක නැත්නම් මහයිලුප්පල්ලම බීජ ගොවිපලත් එක්ක ගිවිසුම් ගත වෙලා මේ සෝයා වගා කරපු විශාල පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවට විහිදලා ඉන්නවා. ඒතර මේ අයගේ එකඟතාවයටපත් වුනේ බීජ ටික දීලා මේ අස්වැන්න රුපියල් 600ට නැවත ලබා ගන්නවා කියන කාරණේ තමයි මතක් කරලා කියලා තිබුණේ. නමුත් අද වෙනකොට ඒක රුපියල් 400ට නැවත බස්සලා ඒකිනුත් නැවත පිරිපහදු කරන්න නැත්නම් සුද්ධ කරන්න නැවත රුපියල් 10ක ගාස්තුවක් ඒකිනුත් අය කරන තත්ත්වෙටපත් කළා. නමුත් ඒ ගානටවත් මිලදී නොගන්න තත්ත්වෙට මහයිලුප්පල්ලම බීජ ගොවිපල තුල කටයුතු කරනවා කියන එක බොහොම පැහැදිලිව ඒ ගොවියන් මතක් කරන නිසා අපි කියනවා රජයට මේ වෙනුවෙන් මැදිහත් වෙන්න. දැන් විශේෂයෙන්ම මේ සෝයා වගාව සහ බඩිරු වගාව ඊගාට තියෙන කාරණා. එතකොට මේ සියල්ල ගොවි ජනතාව වගා කරපුවහම මේවා ලබා ගත්තා නම් අද අපේ රටේ විවිධ දේවල් ගැන ලොකු දේවල් ගැන කතා කරනවා. මහජන ආරක්ෂාව පිළිබඳ කතා කරනවා. ඊට පස්සේ නැත්නම් දැන් දුරස්ථ ක්‍රමවේදයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනත් ගේනවා. ඊට පස්සේ අධිකරණයේ වෙනුවෙන් පනත් ගේනවා. හැබැයි මේ මොන පනත ගෙනාවත් ජනතාව පැත්තෙන් සාධාරණයක් ඉෂ්ට වෙනවද කියන කාරණේ අපිට මතක් කරන්න වෙනවා. මොකද ඒ දේවල් ගේනවා වගේම අපේ රටේ ආරක්ෂා කරගත යුතු තිබුණා. අපි දැන් පහුගිය කාලේ බිත්තර ආනයනය කරා. ඒතර බිත්තර ආනයනය කරන්න හේතුව මොකද්ද? දේශීය නිෂ්පාදනය කඩන් වැටුණා. කොවිඩ් කාල සීමාවේ සහ ගත්තා වූ කෘෂිකර්මාන්තය පිළිබඳ ගත්තා වූ තීන්දුවන් නිසා බිත්තර ආනයනය කරන තත්ත්වයට පත් වුණා. ඒතර බිත්තර ආනයනය කරපුවාම බිත්තර වලට අපේ එක පැත්තකින් ප්‍රෙස් නැත්තම් නැවුම් බිත්තර අපිට ලැබෙන්නේ නැහැ. ඒවා මොන විදිහේ සීතාගාරවල තිබිලද දවස් කීයක් පරක්කු වෙලාපුවද ඒවා පිළිබඳ කුණු වෙලාද කියලා විවිධ කටකතා ගියා. ඉතින් ඒ දේවලුත් එක්ක අපිට අවශ්‍ය කරන බිත්තරේ බර ප්‍රමාණය නැහැ කිව්වා. ඒ නිසා අපිට අපේ රටේ නිෂ්පාදනය කරගත හැකිව තියෙන දේවල්. ඒත් බිත්තරේ අපිට නිෂ්පාදනය කරගන්න බැරි වුණේ පහුගිය කාලේ කෘෂිකර්මාන්තය සම්බන්ධව ගත්තු ප්‍රතිපත්ති මේ තීන්දුව නිසා අපේ බඩිරුගු නිෂ්පාදනය, සෝයා නිෂ්පාදනය ඇතුළු ඒ සත්ව ආහාර වලට ගන්නා වූ නිෂ්පාදන අපේ රට තුළ කරගන්න බැරි වීම තුළ පිරිවැය ඉහළ ගිහිල්ලා මේ සහ කුකුල් ගොවිපල එහෙම් පිටි මතහැරලා දැම්ම. ඒ නිසා බිත්තර නිෂ්පාදනය අඩු වුණාම වෙළඳපොලේ හිගේට සාපේක්ෂව මිල ඉහළ ගියා. හැබැයි අද ඒ දේට සූදානම් වෙනකොට බිත්තර ආනයනය කරන්න පෙළ ගැහුණා වගේම තිබුණා නම් මේ කුකුල් සත්ව ආහාරවල මිල පහළ ගේන්න සහ මේ රටේ නිෂ්පාදනය මේ අපේ බඩිනු ටික සෝයා ටික නිෂ්පාදනය කරලා මුංගට ටික ඒ ටික ඉදිරියට ගේන්න කටයුතු සලසා තිබුණා නම් අපිට අද මේ පිරිවැය දැන් බොහොම පැහැදිලිව පේනවා. දැන් මේනකොට බිත්තර නිෂ්පාදනයේ පිරිවැය පහළ බැහැමින් ඉන්නවා. සර් මේ පිරිවැය තව කීප දවසක් යනකොට තව මාසයක් දෙකක් යනකොට ලංකාව නැවත බිත්තර වලින් ස්වයංපෝෂිත වෙන තැනට ගේන්න පුළුවන්කම හැකියාව තියෙනවා. සර් මේ ගෙනාපුවාම බොහොම අඩු මුදලට ගුණාත්මක භාවයෙන් ඉහිලා තියෙන බිත්තරයක් අපේ පාරිභෝගිකයන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. වගේම අනිත් පැත්තෙන් පාරිභෝගිකයන්ට මේ අපේ කුකුල් ගොවිපොළ හිමි අයටත් ලාභයක් වගේම තමන්ගේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. මේ සියලු දේවල් කරේ රජයේ අවධානය යොමු කරන්න මේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබා දෙන්නත් ඒවා නිසියාකාරව ගබඩා කරන මේ කුකුල් ගොවිපොළ කටයුතු වලට ඒ සත්ව ආහාර වලට ගන්න පුළුවන් වැඩ පිළිවෙලත් සකස් කරන කියන කාර්යය මතක් කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දන්නවා දැන් විදේශ ඉන්දියන් සමාගමකට මේ රටේ කිරි නිෂ්පාදනය සම්බන්ධව කටයුතු කරන්න බාර දෙන්න අමුණු සමාගමට මම හිතන්නේ බාර දෙන්න කටයුතු කරනවා. එතකොට ඒ ගැට්ටිය දැනටමත් හම්බන්තොටින් විශාල කිරි ලීටර් ප්‍රමාණයක් ලංකාවට ගෙනල්ලා ඒක ප්‍රමිතිය මොන තත්ත්වයේ තියෙනවද නැත්නම් මොනව කලං කරලා ගේනවද අපි දන්නේ නැහැ. එතකොට ඒ ටික ගෙනල්ලා මේ රටේ වෙළඳපොළට දාන්න කටයුතු කරනවා. එතකොට හැබැයි අපේ රටේ අද වෙනකොට පුතුමලා දන්නවා කිරි ගොවිතැන අපේ රටේ සාර්ථකව කරගෙන යනවා. කිරි වගා කරන ගොවීන් නැත්නම් සත්ව පාලනය කරනවා සහ කිරි නිෂ්පාදනය සෑහෙන ප්‍රමාණයක් ලැබෙනවා. අපේ රටේ දිනකට පිටි කිරි වලට දීර කිරි වලට සියල්ලටම සාමාන්‍යයෙන් අපේ රටේ දිනකට අවශ්‍ය වෙන්නේ ලක්ෂ 15ක විතර දීර කිරි මි ප්‍රමාණයක් තමයි අපේ රටේ දිනකට අවශ්‍ය වෙන්නේ. හැබැයි අපි දැනට ලංකාව තුල මේ විවිධ බාධක මැද්දේ කිරි ලීටර් ලක්ෂ 10ක් විතර අපේ රටේ නිෂ්පාදනය කරමින් යනවා. ඒතකොට මේ රටේ ඔබතුමා දන්නවා බොහොම පැහැදිලිව ඉදිරි ලක්ෂ 5ක් අපිට නිෂ්පාදනය කරගත හැකියාව තියෙනවා මේ කිරි නිෂ්පාදනය. ඒ තියෙද්දි
මේ විවිධ කම්පැනි වලට හැමදේම මෙරටේ ලේසිය නිෂ්පාදනය කරගත හැකි උදින හැමදේ බිත්තරේ නිෂ්පාදනය කරගන්න උනන්දුවක් නැහැ. ඒතකොට අනිත් පැත්තෙන් කිරි ටික නිෂ්පාදනය කරගන්න හැකියාව තියෙද්දි විවිධ කම්පැනි ලංකාවට ගෙනල්ලා මෙරටේ නිෂ්පාදනය කළ හැකි දේවල් වෙනත් රටවලට පූජා කරන කටයුත්තම අපි දකින්න නිසා මේ හැමදේම දුන්නාම ඊට පස්සේ මොකින්ද විදේශ විනිමය උපයන්නේ? විදේශ විනිමය ගැන කතා කරන රටේ ආර්ථික 2048 වෙනකොට මේ සංවර්ධිත වෙන්න රටක් බවට ගෙනියන්න කටයුතු කර කතා කරන හැබැයි මොකෙන්ද මේ 2048 වෙනකොට අපි ගෙනියන්නේ මේ රටේ තියෙන සියලු දේවල් විදේශ සමාගම් වලට කුණු කොලට විකුණමින් ගිහිල්ලාද මේ කටයුතු කරන්නේ. ඒ නිසා අපේ රටේ ඕනතරම් භූමිය තියෙනවා. ඒ භූමියේ කිරිවගා කරන්න හැකි අතර මේ වනජීවක වන සංරක්ෂණය කියන දේවල් මේ භූමිය අත්පත් කරන කටයුතු කරන සාර්ථකව මේවා එක සන්නිවේදනය කරලා හරි වැඩපිළිවෙලක් සකස් කරනවා නම් මම හිතන්නේ බොහොම පැහැදිලිව සිද්ධ වෙයි. අපිට පුළුවන් වෙනවා කිරිඩීට ඉතිරි ලක්ෂ 5ක් ඉතාම කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කළ මෙරටේ ජනතාවට හොඳ නැවුම් ගෝසදායි කිරිවේලක් ලබා දෙන්න හැකියාව තියෙද්දි මම හිතන්නේ නිෂ්පාදනය කියන නිෂ්පාදන ආර්ථිකය කියලා කතා කරන රටේ නිෂ්පාදනයේ පැත්තෙන් අත ගහන්නේ නැහැ කියන එක අපිට කතා කරන්න ඕනේ. ඒ නිසා මේ පැත්ත ගොවියර් සාධාරණයක් දෙන වගේම මේ කිරි නිෂ්පාදනය කරලා පාරිභෝගිකය ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න. ඒ වගේම මේ විදේශ සමාගම් වල අතවරනකොට දැන් අපි පහුගිය කාලේ දැකපු දේ තමයි දැන් පහුගිය දවසේ ඉන්ධන මිල වැඩි කරා. ඉන්ධන මිල වැඩි කරනකොට ඉන්ධන මිල වැඩි කරන්න ප්‍රධාන වශයෙන් කටයුතු කරේම සිනෝෆෙක් සමාගමෙන් තමයි ඉස්සල්ලාම මුට්ටිය දැම් එළියට. එයාලා තමයි මිල වැඩි කරේ. හැබැයි සිනෝෆෙක් සමාගම ලංකාවට ගේනකොට කතා කරේ මොකද්ද? මේ රටේ ඉන්ධන මිල එකට්ටි අඩුවෙන් දෙනවා. ඉන්ධන මිල පාලනය කරගන්න හැකියි. හැබැයි අපේ රටේ අපි කරගෙන ආපු ව්‍යාපාරය දැන් හරින්න මේක දුන්නාම අපේ රටේ ඩොලර් ඉතුරු වෙනවා වගේ තමයි කතා කරේ. හැබැයි මේ රටේ අපි කරගෙන ආපු ව්‍යාපාරයක් අපේ රාජ්‍ය ආයතන රාජ්‍ය ඒ අපේ තෙල් සංස්ථාව ප්‍රතිවිරුද්ධ නැත්නම් තෙල් සංස්ථාවේ අකාර්යක්ෂමතාවය තුළ ඒවල් පාඩු ලබන තත්ත්වයටපත් උනත් හැබැයි අනි අත්‍යවශ්‍ය භාණ්ඩයක් වුණ අපේ රටේ තෙල් ටික හරියාකාරව කාර්යක්ෂමව අපි ජනතාවට දුන්න මේ ව්‍යාපාරේ පාඩු ලබන්න විදියක් නැහැ. IOC සමාගම විශාල වශයෙන් ලාභ ලබනකොට තවත් මේ සමාගම් ගෙනල්ලා දාලා ඒකට ඉදු කරා වගේම මේ කරන කාරණේ හරහත් මං හිතන්නේ සිද්ධ වුණේ ඒක. ඒතකොට ඉන්ධන මිල
මිල
වැඩි වුණා. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ඒක දරා ගන්න බැරි වුණා මං හිතන්නේ ජනතාවට. අනිත් පැත්තේ ඉන්ධන මිල වැඩිලා ඒක දරා ගන්න බැරුව ඉන්න ජනතාවට මං හිතන්නේ විදුලි බිලත් වැඩි කරන්න කටයුතු කරනවා. විදුලි බිල වැඩි කරන්න කටයුතු කරනවා වගේම අපේ පැත්තේ ජනතාවට දවස් කීපයක් තමන්ගේ ඉන්ධන මේ විදුලි බිල බැඳ ගන්න බැරි වුණොත් කපන තත්ත්වයක් එන හැබැයි අපි ඊයේ පෙරේද දැක්කා අපේ රටේ අවුරුදු 4ක සහන කාලයක් විදුලි බිලක් සම්බන්ධව අපේ රමාත්‍යවරයෙක් අපේ ජනාධිපතිවරයාගේ පුත්‍රරත්නගේ මංගල්‍යයට ගත්ත විදුලි බිල සම්බන්ධ මෙතුවක් කාර්ය අයිතිකාරයෙක් නැහැ මට අවිල්ල නැහැ. හැබැයි අපි දැක්ක අයියේ පෙරේද එක අමාත්‍යවරයෙක් ගිහිලා මේ විදුලි බිල බැඳලා තියෙනවා. එතකොට එතුමාලාට අවුරුදු 4ක කාල සීමාවක් මේ විදුලි බිලක් සම්බන්ධව සාහනයක් සාධාරණයක් ලැබෙනවා. හැබැයි මේරට අහිංසක ජනතාවට කර කියා ගන්න බැරි මේ ලක්ෂ 25ක් තමන්ගේ විවාහ මංගල්‍යයට ලක්ෂ 26යි ගන්න දරා ගන්න කොච්චර විදුලි ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඇද්ද ඒ කාලෙම තිබිච්ච සාමාන්‍ය මිලත් එක්ක. එතකොට ඒ තරම් ප්‍රමාණයක් තියෙන මිනිහ තියෙද්දි ඒවට මෙච්චර කාලයක් රජයේ පැත්තෙන් කතා කරපුවම මේක මට බිලක් ඇවිල්ලා නැහැ. මේක අපි දන්නෙත් නැහැ. හැබැයි මේක තියෙන වෙන කෙනෙක් නම් හැබැයි දැන් අන්න මුට්ටිය සතා එළියට පැනලා ගිහිල්ලා බිල බඳලා තියෙනවා. ඒ නිසා මේවැනි කාරණා මං හිතන්නේ මතුවට නොවෙන්න මෙරටේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සාධාරණ ලබා දෙන්න කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම මම එදත් දවසක් මතක් කරා අපේ ප්‍රදේශයේ විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක සේවයේ නියෝජිත සේවයේ නියුතු බටයින්ට ඒ අය යම්කිසි සාධාරණ වැඩපිළිවෙලක් සකස් කරන්න කියන කාරණේ අපි බොහොම එදත් කතා කරා. මම හිතන්නේ මේ අය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතුළු සමස්ත රට පුරාම විශාල සේවා ගණනාවක් සිදු කරන දුෂ්කර පාසල් වල උගන්වනවා, අලිවැට නඩත්තු කරනවා, පොලිසියට අනුයුක්තව සේවය කරනවා, පන්සල් පල්ලි පොදු ස්ථාන ආරක්ෂා කරනවා, ගොඩබිම් මේ ගොයිබිම් වලට කටයුතු කරනවා, ඒ වගේ වතුර ෆිල්ටර් ආරක්ෂිත කටයුතු කරනවා. ඒ නිසා මේ සියල්ල වෙනුවෙන් යට කටයුතු කරාට මෙයාට තියෙන සාමාන්‍ය මේ කට්ටියගේ සේවය පැය 24 දාලා ඒකට ඕටි නැ බටා නැ ඉතින් කැමරට විතරක් දවසකට 350ක දීම නවද නැති. ඒ නිසා සේවා ආරක්ෂාවගෙන් පැය 24 ඩියුටි කරන මේ වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙළ නැත්නම් මේ අයගේ මේක එපානා මේ අය වැඩිනා මෙයාට එක්ක අයින් වෙන්න ක්‍රමයක් වන්දියක් දීලා සාධාරණ වන්දියක් දීලා අයින් වෙන්න ක්‍රමයක් හරි සකස් කරලා දෙනවා නම් මං හිතන්නේ මේ අයට සාධාරණයක් ඉෂ්ට වෙයි. එහෙම නොවුනොත් මං හිතන්නේ මේ අයට කරන විශාල අසාධාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් මම කාලේ අවසන්ද කිව්වේ
අවසන්. ඔව් the time is over.
එනම් බොහොම ස්තුතියි මන් නීරව.
Thank you. ඊළඟට හොනරබල් මහින්දානන්ද අලුත්කම්ගේ you have 20 minutes.
ප්‍රශ්නයේ සභාපතිතුමනි අද දවසේ පනත් කීපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් රේගු ආඥා පනත යටතේ යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙනවා. එනිසා මගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා රේගුව සම්බන්ධයෙන්. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපේ රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය, එම ආයතනයේ තියෙන අකාර්යක්ෂමතාවය සහ දූෂණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. සභාපතිතුමනි, අපි මේ රට මේ අවුරුද්දේ රේගුවෙන් බලාපොරොත්තු වෙන ආදායම බිලියන 1217යි. මේ වෙනකොට ලැබිලා තියෙන බිලියන 655යි. ඒ කියන්නේ 153යි. ඒ කියන්නේ අපිට අඩු ගානේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයටවත් රේගුවේ ආදායම ලබා ගන්න බැරි වෙයි කියන විශ්වාසය තමයි අපට තියෙන්නේ. දැන් අපි ගත්තොතින් අපේ අසල්වැසි සිංගප්පූරුව, අපේ සිංගප්පූරුවේ රේගුව පිළිබඳ අපි අධ්‍යයනය කරලා බැලුවොතින් ඒකෙන් ලැබෙන ආදායම දැන් අපි ගත්තොතින් රේගුව හරහා ගොඩක් වෙලාවට කෙරෙන්නේ අන්තර් හුවමාරු සහ ආනයන වලින් තමයි වැඩිම ආදායම් ලැබෙන්නේ. හැබැයි අපේ ආදායමුත් අද සිංගප්පූරු වරායට රේගුවට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැනට මේ ආයතනයේ විශේෂයෙන් අපි කියන්න ඕනේ ගරු සභාපතිතුමනි, දවසකට රේගුවට කන්ටේනර්ස් එනවා 3000ක් විතර. මේ 3000න් 30%ක් විතර යනවා BOI යටතේ වෙනම පර්යන්තයකට. මේ එන කිසිම කන්ටේනර් එකක් චෙක් කරන්නේ නැහැ. දැන් අපි ගත්තොතින් අපිට එන කන්ටේනර්ස් ගත්තොත් අපිට 95%ක් විතර පරීක්ෂා කිරීමට හැකියාවක් නැහැ. දැන් මගේ ළඟ තියෙනවා ලේඛනයක් පහුගිය දවස්වල එළියට ආපු ලංකාව වාහන ආනයනය කිරීම සඳහා දැන් තීරණයක් ගත්ත අවුරුදු දෙකකට විතර කලින්. හැබැයි වාහන ආනයනය කරන්න තීරණය කරාට ලංකාවේ වෙළඳ පොලේ අලුත් වාහන තියෙනවා. දැන් මගේ ළඟ තියෙනවා 2019 විශ්ව මොන්ටෙරෝ BMW. දැන් මේ සියලු අලුත් වාහන වෙළඳ පොලේ විකුණන්න තියෙනවා. ඒ කියන්නේ මේ තහනම් වාරම් කරාට පස්සේ, තහනම් කරාට පස්සේ ආපු වාහන වෙළඳ පොලේ තියෙනවා. දැන් ඒවා රේගුවෙන් එළියටත් ඇවිල්ලා තියෙනවා, ආර්.එම් එකෙන් ලියාපදිංචි වෙලත් තියෙනවා. ඉතින් කොහොමද මොකටද රේගුවක් එහෙනම් අපිට? ඉතින් ඒ නිසා අද ඔබතුමාලා ගිහිල්ලා ඕනෙම වාහන අංගණයකට ගිහිල්ලා බැලුවොත් අලුත්ම නවීනම පන්නේ BMW, එහෙම නැත්නම් මොන්ටෙරෝ ඕනෙම වාහනයක් ගන්න පුළුවන් මිලියන 100යි 125යි. මේ සියල්ල ලියාපදිංචි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා නැවැත්වීම සඳහා, ඒ කියන්නේ වාහන ආනයනය නැවැත්වුවාට පස්සේ, ඒ නිසා රේගුවේ මේ පිළිබඳ කිසිම පරීක්ෂණයක් කරන්නේ නැහැ. මේවා ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ රටට එන සියලුම හොර බඩු මේ සියල්ල එන්නේ රේගුව හරහා. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ හැම එකක්ම චෙක් කරන්න බෑ. මේකට පළවෙනිම දේ තමයි අපි ගත්තොත් සිංගප්පූරු ගත්තොතින් මේක ෆුලි ඩිජිටලයිස් කරලා තියෙන, සම්පූර්ණයෙන් ඩිජිටලයිස් කරලා තියෙන. දැන් මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ රටට එන හැම භාණ්ඩයක් මෙන්න යන්න වැලියු කරලා. රුපියල් 1000 භාණ්ඩේ ලංකාවට එන රුපියල් 100ට. ඒ නිසා මේක නවත්තන්න අපේ ආදායම වැඩි කරගන්න නම් අපි කළ යුතු මූලිකම දේ වෙන්නේ අපේ රේගුව ඩිජිටලයිස් කරන එක. මේකයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවයි එකට ලින්ක් කරන්නේ. මේක මොනතරම් කිව්වත් මොලසනේ සභාපතිතුමනි, මේ ආයතන මේ නිලධාරි මේක කරන්න කටයුතු කරන්නේ නැහැ. දැන් අපි ඩුබායි පෝට් එක ගත්තොතින්, සිංගප්පූර් පෝට් එක ගත්තොතින්, ඒ වගේ මේ ආනයනවලින් එහෙම නැත්නම් මේ අන්තර් හුවමාරු ගණදෙනු වලින් ලැබෙන ආදායම් ගත්තොතින් US බිලියන ගණන්. හැබැයි අපේ රටේ මේ රාජ්‍ය ආදායම වැඩි කරන්න නෙමෙයි, වැඩිම දූෂණ සහ අක්‍රමිකතා සිදු වෙන්න තමයි වග බලාගන්නේ. දැන් ගත්තොත් රේගුවේ ආදායමෙන් 50%ක් යන්නේ රේගු නිලධාරීන්. ඊළඟට 10%ක් යන්නේ රජයට. තවත් 10%ක් යනවා තව ආයතනයකට. සමාවෙන්න රජයට හම් වෙන්නේ 33%. ඉතින් මේ මොකද්ද මේකේ තේරුම? දැන් රේගුවට එන ඕනෙම හොඳ කන්ටේනර් එකක් එළියට යන්න සතියක් යනවා. හොර කන්ටේනර් එකක් දවසින් එළියට යනවා. ඒක එක නිකන් ප්‍රසිද්ධ රහසක්. ඕනෙම අවිධිමත් ලෙස එන කන්ටේනර් එකක් දවසින් එළියට ගන්න පුළුවන්, විධිමත් වෙන කන්ටේනර් එකක් සතියක් යනවා එළියට ගන්න. දැන් මේ එන සියලුම කන්ටේනර්ස් පර්යන්ත පහක් අපේ රටේ තියෙනවා. අපට තියෙන එකෙන් එකයි හතරක් පිට. මේ ඔක්කොම මේ පර්යන්ත වලට ගෙනියනවා. ඒ සදා වෙනම 30,000ක් 40,000ක් ගෙවන්න ඕන. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ රාජ්‍ය ආයතන අපේ රජයට වැඩිම ආදායම් ලැබෙන ආයතන තුන රේගුව සහ දේශීය ආදම් බදු දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව දැන් මේ මේ ආයතන වලින් රාජ්‍ය ආයතන ලබා ගන්න පුළුවන් ආයතන මේවා හරි ක්‍රමවත් වැඩපිළිවෙලකට ගෙනියන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි ඔක්කොම එකට එකහුවෙලා මම හිතන්නේ අපි දැන් මම එදත් කිව්වා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආයු කාලය ගතවත් අවුරුදු 105ක් තාම ඩිජිටලයිස් කරලා නැහැ චම්පික ඇමතුමා. දැන් ඔබතුමා තමයි මුදල් කාර්ක ස්වභාවය අපි ප්‍රධානියා කරලා පත් කරලා තියෙන්නේ. හැබැයි සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කරන්න හිතලවත් නැහැ තාම. ඒගොල්ලෝ එතන යන්න කැමති නැහැ. දැන් ශ්‍රී ලංකා රේගුව ෆුලි ඩිජිටලයිස් නැහැ කියලා කිව්වහම අපේ රටේ මේ අnder invoice එන්නේ මේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ මේ අක්‍රමිකතා සිද්ධ වෙන්නේ මේ කටයුතු නිසා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා පාර්ලිමේන්තුවේ හැටියට අපි ඔක්කොම එකට එක්කහුවෙලා මේ පිළිමත නියෝග බණවල හරි කඩිනමින් මේ මේ රජයට අය කරගත යුතු ආදායම් අනිතක මේ ආයතන හදලා තියෙන්නේ රටට හරියන්න නෙමෙයි ඒකේ වැඩ කරන නිලධාරීන්ට හරියන්න. දැන් ඔබතුමාට මම කිව්වා වංචා සාහල්කස දෙයක් අහුනොත් ඒ අල්ලන එකෙන් 150ක් නිලධාරීන් ෆන්ඩ් එකට තව 10%ක් තවත් ආයතනයකට තව 7%ක් රජයට හම්බ වෙන්නේ 33%. එහෙම කොහමද වෙන්නේ? ඒ දඩෙන් වැඩි මුදලක් එන්න ඕනේ රජයටනේ. වැඩි මුදල යන්නේ නිලධාරීන්ට. ඒක හදාගෙන තියන්නේ එම. ඉතින් ඒ නිසා මේ සියලු දේ වෙනස් කළ යුතුව තියෙනවා මුලසනේ සභාපතිතුමනි. ඒ නිසා ශ්‍රී ලංකා රේගුව හරහා රජයට මීට වැඩි විශාල ආදායමක් රාජ්‍ය ආදායමට එකතු කරගන්න පුළුවන්. දැන් අපි ඔබතුමාට කිව්වා දවසකට කන්ටේනර්ස් 3000ක් එනවා. අපි පිළිගන්නවා මේවා එහෙම චෙක් කරන්න බෑ. සිංගප්පූරු වගේ, ඩුබායි වගේ පෝට්ස්වල එහෙම චෙක් කරන්න. හැබැයි එහේ නීතිය ඊටම තදයි. දැන් ඩුබායි එහෙම ඒ කුඩු වගේ දේවල් ගෙනෙලා අහුනොත් එහෙම ඒ දෙන දීදි ඊටම තදයි. ඒ නිසා මිනිස්සු ඒ නීතියට ගරු කරනවා. අද සිංගප්පූරු වරායේ විශාල ගණදෙනු සිදු වෙනවා. හැබැයි ඒගොල්ලෝ නීතියට ගරු කරනවා. අපේ රටේ තියෙන විශාලම ප්‍රශ්නේ තමයි නීතියක් නැහැ, නීතියට ගරු කරන්නේ නැහැ. ඒ සියල්ල ඇස්සේ රිංගලන්. ඊළඟට මේ රේගුවේ ඉන්න වාස්තු ලිපි කරුව කියලා. ඒ තමයි ලොකුම හොර ගුහාව. මේ රේගු නිලධාරීන්ට එහා ශැන්ග්‍රිලාගේ අපාර්ට්මන්ට්ස් තියෙනවා වාස්තු ලිපි කරුවන්ට. ඔවුන් තමයි ලොකුම වංචා කටයුතු සිද්ධ කරන්නේ. මේ භූමියගෙන හොයලා බලන්න ඕනේ. මේකන්ලගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න කියන්න ඕනේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ රජයට විශාල වශයෙන් ආදායම් ලබා ගන්න පුළුවන්. මේ රේගුව පිළිබඳ රජයේ පාර්ලිමේන්තුවේ අපි මූල්‍ය බලය තියෙන ආයතනය හැටියට අපි මීට වැඩිය රේගුව කරේ අපි අවධානය යොමු කරන්න ඕනේ. මම දැක්ක චම්පි කරනව කැමැතුමා රේගුවට ගිහිල්ලා එතුමා බොහොම උනන්දු වෙලා ඒක පරීක්ෂා කරලා ඒ පිළිබඳ අධ්‍යයනය කරා. එතුමාත් ලොකු උත්සාහයක යෙදෙනවා, අපිත් ලොකු උත්සාහයක යෙදෙනවා මේක හරි ක්‍රමවේදයකට ගෙනියන්න. හැබැයි අපි මොනතරම් උත්සාහ කරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට මහජන නියෝජිතයන් හැටියට එතුමලාට අවශ්‍ය විදිහට තමයි මේ ආයතන සියල්ල හදාගෙන යන්නේ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි සියලු දෙනා එකට එක්කහුවෙලා මේ රජයට මොකද අපි රාජ්‍ය ආදායමෙන් 90%ක් ලැබෙන්නේ මේ බදු වලින්. ඒ නිසා මේ ආයතන තුන කාර්යක්ෂම ආයතන කරන්න. මේ ආයතන වල තියෙන වංචා දූෂණ නවත්තන්න. දැන් සමීක්ෂණයක් කරලා තියෙනවා එක්තරා ආයතනයකින් රේගු දෙපාර්තමේන්තුවේ තියෙන අකාර්යක්ෂමතාවයේ සහ දූෂණය නිසා දවසකට රජයට අහිමි වෙන මුදල රුපියල් බිලියන එකක් කියලා. ඒ කියන්නේ අවුරුද්දකට බිලියන 365ක් කියලා. තියෙන විශාල මුදලක් රජයට අහිමි වෙනවා. ඒ නිසා මුලසිරි සභාපතිතුමනි මේ රේගු ආඥා පනත් වලට සංශෝධන ගේනවා, අරව ගේනවා, මේව ගේනවා. හැබැයි මීට වැඩිය රටට පළදායි දේවල් මීට වැඩියට රාජ්‍ය ආයතන වැඩි කරගන්න දේවල් කරේ මේ අමාත්‍යංශයේ අවධානය යොමු වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ. බොහොම ස්තුතියි.
ඊළඟට හොනරබල් පාටලි චම්පිකරණවක you have 10 minutes.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද රාජ්‍ය ගිණුම් කාරක සභාවට විසින් අනුමත කරන ලද ගැසට් නිවේදන කීපයක් පිළිබඳ විශේෂයෙන් මේ තීරුබදු පදනම් කරගත්ත ගැසට් නිවේදන කීපයක් පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ගත්තොත් මේ තීරුබදු වල වැදගත්කම එක පැත්තකින් මේ රටේ අද රටේ දලදේශීය නිෂ්පාදනයේ ශීඝ්‍රයෙන් හැකිලිමින් තිබෙන අවස්ථාවක ඒ දලදේශීය නිෂ්පාදනය පුළුල් කරන්න නිෂ්පාදනය වැඩි කරන්න ඉතාම අත්‍යවශ්‍යයි රටේ බදු ප්‍රතිපත්ති. ඒ වගේම රටට අලුතෙන් ඩොලර් උත්පාදනය කිරීම සඳහා එහෙම නැත්නම් විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා අපනයන භාණ්ඩ හා සේවා වැඩි දියුණු කර ගැනීමට ඉතාම අත්‍යවශ්‍යයි මේ තීරුබදු ප්‍රතිපත්තිය. අපි ගත්තොත් අපේ ජාත්‍යන්තර වෙළඳාම විශේෂයෙන්ම 1977 දී රට විවෘත කළාට පස්සේ අපේ ආනයන අපනයන සහිත ජාත්‍යන්තර වෙළඳාම ක්‍රමයෙන් වර්ධනය වෙලා ගිහිල්ලා 2000 දී උපරිම මට්ටමට ලක් වෙලා ඊට පස්සේ ආපසු යාම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මට මතකයි 2015 දී අන්තර්ජාතික ඇගැයීමකට අනුව ලංකාව 1970 වසා දැමිච්ච රටක් සංවෘත රටක් හැටියට තිබෙන තත්ත්වයටම ආපසු ගිහින් තිබුණා ලංකාව 2000න් පස්සේ. කෙසේ නමුත් අපි බොහොම පැහැදිලිව කියන්න ඕනේ මේ තීරුබදු පිළිබඳ කාරණය ගැන ඉතාම විධිමත් වාර්තාවක් ලෝක බැංකුව විසින් කරලා තිබෙනවා. ඒ අනුව පෙන්ලා දීලා තිබෙනවා අපගේ තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කරගත්තොත් ඒ වගේම අපේ අපනයන යොමු වෙලා තියෙන දිශා නැති ඒ රට රටවල් වෙනස් කරගත්තොත් ඒ වගේම අපේ අපනයන සංයුතිය වෙනස් කරගත්තොත් ඉතාම කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අපනයන ආදායම වෙච්ච ආසන්නයෙන් ඩොලර් බිලියන 10ක පමණ ආදායම දෙගුණ කරන්න පුළුවන් කියලා. ඒ වගේම එහි වටිනාකම එකතු කිරීම පිළිබඳ කාරණේ ගත්තොත් අනිවාර්යයෙන්ම ඩොලර් බිලියන 8.6කින් අපේ අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන් කියලා. ඒකේ තේරුම මොකක්ද? මේ තීරුබදු ප්‍රතිපත්තිය නිවැරදි ප්‍රතිපත්ති රාමුවක තියලා ඉදිරියට ගෙනියනවා නම් ලංකාවේ අද තියෙන මේ ඩොලර් හිඟයට අතනින් මෙතනින් හිඟා කන්න දෙයක් නැහැ. අපේ රට ඇතුළෙන්ම මේ විසඳුම හොයාගෙන අපට හැකියාව ලැබෙනවා. අපේ ආනයන ආදායම අපනයන ආනයන වියදම අපනයන ආදායමෙන් සමතුලනය කළා අපට මේ ඉදිරිපීම පණින්. අවාසනාවකට මම දන්න තරමින් මේ මුදල් අමාත්‍යාංශයේ ඒ පිළිබඳව දැන හිටියත් එම වාර්තාව පිළිබඳ කිසිදු ප්‍රතිපත්තියක් මේ සම්බන්ධයෙන් අරගෙන නැහැ. ඒ වගේම මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපේ ක්‍රමසාවිදි කාරක සභාවේ මේ රේගු දෙපාර්තමේන්තුව පිළිබඳ මේ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අපි කළා තියෙනවා. ඒ වාර්තාව මේ සභාගත කළා තියෙනවා. ඒ වාර්තාව ක්‍රියාත්මක කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශයේ සිදු කළොත් අනිවාර්යයෙන්ම මේ තීරුබදු පිළිබඳව අපට යම් විස්තරාත්මක තැනකට එන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ආනයන සම්බන්ධයෙන් අපි කවුරුත් දන්න සාමාන්‍ය කාරණේ මෙතන තියෙනවා ආයෝජන සඳහා එන භාණ්ඩ, මෙතන තියෙනවා පරිභෝජනය සඳහා එන භාණ්ඩ, මෙතන තියෙනවා අතරමැදි භාණ්ඩ. මේ සෑම කෙනකටම ආකාරයකම යම් යම් ආකාරයේ තීරුබදු පැනවීමක් වෙනවා. අපි ආයෝජන සඳහා එහෙම නැත්නම් අපනයනය සඳහා ගෙනෙන අතිරේක භාණ්ඩවලට බදු පැනවීම කරනකොට ඒ ආයෝජන අධෛර්යමත් වෙනවා, ඒ අපනයන අධෛර්යමත් වෙනවා. ඒ අනුව තාමත් මුදල් අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නැහැ විද්‍යාත්මක විග්‍රහයක් කරලා මේ ආනයන පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් කළා තමන්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හදාගෙන ආයෝජන වැඩි දියුණු කරන්නත් අපනයන වැඩි දියුණු කරන්නත් ඒ වගේම පරිභෝජනය ඇතැම් භාණ්ඩ දුර්වල කළා ඇතැම් භාණ්ඩ වලට අවශ්‍ය කරන වටපිටාව රට තුල නිෂ්පාදනය වැඩි කරන්නත් තාම හැකි වෙලා නැහැ. ඒ නිසා ඉතාමත්ම කනගාටුයි වුණත් කියන්න ඕනේ අපේ ගිනුම්කාරක සභාවට එන ගැසට් නිවේදන දිහා බැලුවාම කිසිම ආකාරයක විද්‍යාත්මක පසුබිමක් නැති ඉතාමත්ම අවිද්‍යාත්මක ඉතාමත්ම අවිධිමත් ඒ වගේම ඉතාමත්ම සැකකටයුතු මගඩි සහගත ගැසට් නිවේදන හරහා අද මේ රටේ යම් ආකාරයක ධන උත්පාදනයක් ජාව අරංකාර පැලැන්තියක් කරගෙන යන වාද කියන සැකය දැන් ඇති වෙලා තිබෙනවා. අපි ගත්තොත් මේ පසුගියදා නිකුත් වෙච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආණ්ඩුකරණය පිළිබඳ වාර්තාවේ ආණ්ඩුකරණය පිළිබඳව දීලා තියෙන ඒ තොරතුරු අතරේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ අවිධිමත් ප්‍රතිපත්ති මත රටට ඉතාමත්ම බරපතල විදියට පාඩු සිද්ධ වෙච්ච ඒවා. මම මේ පාර්ලිමේන්තුවේ ඒ වගේම මේ කාරක සභාවල මතු කළා තියෙනවා 2021 ජූනි මාසේ සිදු කරපු අර දවැන්ත සීනි වංචාව. ඒ දවැන්ත සීනි වංචාවෙන්
රුපියල් බිලියන 16ක පමණ මුදලක් අයතා ලාභයක් ලෙස උපයා ගත්තයි කියන එක ඒක මේ මුදල් කාරක සභාවටත් වාර්තා කළා ඒ වගේම මේ පාර්ලිමේන්තුවට වාර්තා කළා ඒ වගේම විගණන කාර්යපත්තුමා වාර්තා කළා දැන් අවුරුදු දෙකක් මේ රටේ 248,000ක් ඉන්න වෘත්තීයවේදී මට්ටමින් අද බදු අය කරනවා මේ පේයි ටැක්ස් එක මේ පේයි ටැක්ස් එක ගෙවන 248,000ක් ඉන්නවා රුපියල් ලක්ෂයට වඩා පඩි ලබා ගන්න ගුරුවරු නීතිවේදියෝ වෙන්න පුළුවන් ඉංජිනේරුවෝ වෙන්න පුළුවන් වෛද්‍යවරු වෙන්න පුළුවන් විශේෂඥ වෛද්‍යවරු වෙන්න පුළුවන් ඒ වගේම තාක්ෂණ සේවාවල නිල ණය වෙන්න පුළුවන් මේ අය සියලු දෙනාම අධෛර්යයට පත් කරමින් මේ බද්ද ගහනවා මේ 200,000 අද මේ රටේ වැඩ කරන ජනතාව අතරින් රුපියල් ලක්ෂයට වඩා පඩි ලබන මේ 244,000 තමයි මේ රටේ පරිපාලනමේ වශයෙන් අතිශය වැදගත් කණ්ඩායම ඒ කණ්ඩායම අද මහ පරිමාණයෙන් රට හැර යනවා අපි ගත්තොත් විදුලි බල මණ්ඩලයේ විදුලි බිල 471,000ක් ඉන්නවා විදුලි බිල බිඳුව වෙච්ච ඒකේ තේරුම මොකද්ද රට දාලා ගිහිල්ලා තියෙනවා අති විශාල ප්‍රමාණයක් ඒකේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නේ රට දාලා ගිය පිරිස ඒ විදුලි බල මණ්ඩලයේ බිඳුව වෙච්ච පිරිස ගිය ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මේ ජූලි මාසේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ බලනකොට ශීඝ්‍ර වැඩිවීමක් තියෙනවා රට දාලා මිනිස්සු යනවා ඇයි ඒ අය තමන්ගේ බදු මුදල් වලින් සිද්ධ වෙන දේ ගැන අකම්පාල වෙලා ඉන්නේ ඇයි අපි බදු ගෙවන්නේ කියලා මොකද සීනිජාව ආරංකාරයට ඒ නීතිය නැහැ මේ පාර්ලිමේන්තුවෙන් අපි ඉල්ලා හිටිය මම බොහොම කනගාටුවෙන් කියනවා අපේ ගිනුම් කාරක සභාව කතානායකතුමාටත් ලිව්වා නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ එයානුව මේ ජාවාරංකාරය ඉන්නේ මුදල් අමාත්‍යාංශයට උඩින් ඒ වගේම අද වෙනකොට අධිකරණයට උඩින් වෙන්න පුළුවන් මොකද මේක ගැන අද ප්‍රමාදිකරණ නඩුවක් තියෙනවා දැන් පාර්ලිමේන්තුවටත් උඩින්ද මේ ඉන්නේ කියන ප්‍රශ්නය අපට පැන නැගිලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේ මෑතදී සිදුවෙච්ච එක විශේෂයෙන්ම නිරන්තරයෙන්ම කතා කරපු එකක් ගැසට් නියෝජනයක් ගැහුවා පහුගිය ජූනි 14 මොකටද රටට සිමෙන්ති ගෙනේම රටට කිරිඟු පිටි ගෙනේම පාලනය කරලා හැබැයි සමාගම් දෙකකට ඉඩ දුන්නා සමාගම් දෙකකට පමණක් ඔවුන් 80%ක් වෙළඳ පොලේ ඒ දෙකට විතරක් ඉඩ දුන්නා කියන්නේ මොකද්ද මේ පාර්ලිමේන්තුවේ කිව්වේ ගොවියව බේරගන්න වීඅස්සනු කපනවා ගොවිය බේරගන්නයි යන්නේ කියලා අන්තිමට උනේ මොකද්ද අන්තිමට අගෝස්තු 14 ඒක ඒ ගැසට් එක නැති වෙලා යනකොට ටොන් 289,000ක් තිබුණා මාස 5ක් මේ රට තිරිඟු පිට සපයන්න පුළුවන් ප්‍රමාණයක් තිබුණා රුපියල් 16කින් වැඩි කළා අර වෙළඳ අමාත්‍යාංශයේ අපට වාර්තා කළා දැන් අපි ගණන් හදුවා මේ ගාණ කීයද කියලා රුපියල් 185යි තිරිඟු පිට කිලෝවක් වෙන්නේ අද කීයද අපිට කිව්වේ රුපියල් 198 දෙන්න කියලා අපි නියෝගයක් දුන්නා මම ඊයේ ගිහිල්ලා බැලුවා මේ තලවතුකොඩි සුපිරිවෙන් සලක 219යි තිරිඟු පිට කිලෝවක් මොකද්ද මේ කරන්නේ අතිරේක ලාභ අප්‍රමාණ විදියට උපයනවා කිසිම ආකාරයක මැදිහත්වීමක් කළේ නැහැ. දැන් ඒ නිසා අපේ ගිනුම් කාරක සභාවේ සභාපතිතුමාත් අපි තීරණය කළා මේක විගණන කාධිපතිලවා විගණනය කරවන්න. මොකද සිද්ධ වෙනකොට කිසිම කෙනෙක්ට බදු ගෙවන්න, ඒ වගේම බදු ගෙවලා රටට මෙහෙවරක් කරන්න කිසිම ආකාරයක අදිෂ්ඨානයක් ඉන්නේ නැහැ. ඒ නිසා මේ තාමත්ම ආර්ථිකය අයුක්ති සහගත ආකාරයටයි කටයුතු කරන්නේ. මම කියන්න පුළුවන් ලයිස්තුව මේ මෑතදී ආවා ওই විදිහම එකක් සිමෙන්ති සම්බන්ධව සිමෙන්ති වලට අතිරේක රුපියල් 100ක බද්දක් ගහන්න කීයද දාලා තිබිච්ච සිමෙන්ති වල වටිනාකම උපරිම සිල්ලර මිල මැක්සිමම් රිටේල් ප්‍රයිස් එක රුපියල් 2600යි අපි අරගෙන අපේ කාරක සභාවේ අපි ගණන් හදලා බැලුවා මේ පාර්ලිමේන්තුවේ පර්යේෂණ නිලධාරීන් එක්ක මොනවද කස්ටම් එක හරහා ඇවිල්ලා තියෙන සිමෙන්ති වල ගාන කීයද රුපියල් 832යි රුපියල් 832යි අර කිලෝ 50ක පෝට්ලන්ඩ් සිමෙන්ති බෑග් එකක් එකට බද්දක් ගහලා තුන රුපියල් 900ක. ඒ අනුව වැඩිම වුණොත් මේ සිමෙන්ති විකුණන්න ඕන රටේ සියලු ප්‍රදේශවල 1950ට. නමුත් මොකද තියලා තියෙන ආණ්ඩුව සහනේ 2600 දක්වා සිමෙන්ති විකුණන්න පුළුවන් කියලා. මේ හරහා මේ සමාගම් 7-8ක් අති දැවැන්ත ලාභයක් උපයනවා විතරක් නෙවෙයි අපි කවුරුත් දන්නවාද මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය බිමට බිම්බත් වෙලා තියෙනවා. යකඩ ගත්තත් මෙච්චරයි සිමෙන්ති ගත්තත් මෙච්චරයි මේ රටේ භාණ්ඩ දහස් ගානක කතාව මේකයි. එන්සා මේ මෑතදී ආපු ඔය
honorable member your time is over
මේ මෑතදී ආව ඔය ත්‍රිපෝෂ ප්‍රශ්නේ ඒ වගේම අර සබන් වලට බද්දක් ගහන්න කියලා ආව අර සබන් සම්බන්ධයෙන් මේ හැම එකක් ගැනම අපට බලගතු සැකයක් තියෙනවා සමහර ඒවා එන්නේ දේශීය ව්‍යාපාර රැක ගැනීමේ මුවාවෙන් සමහර ඒවා එන්නේ රට විවෘතකරණය කිරීමේ අදහසින් එකිනෙකට පටහැනි අවිද්‍යාත්මක
ආකාරයේ මේ තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කළා විද්‍යාත්මක තීරුබදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් අපේ ආයෝජන වැඩි වෙන්න කරන්නත් පුළුවන් අපේ නිෂ්පාදනය වැඩි කරන්නත් පුළුවන් අපේ අපනයන වැඩි කරන්නත් පුළුවන් විශේෂයෙන්ම අර මම සඳහන් කරපු වார்த்தාවට අනුව ඉතා කෙටි කලකින් මේ රටේ අපනයන ආදායම දෙගුණ කිරීමේ හැකියාවකුත් තිබෙනවා ප්‍රකාශ කරමින් මම නිහඬව
ස්තුතියි ඊළඟට හොනරබල් ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර you have 10 minutes
මූලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි රේගු ආඥා පනත යටතේ යෝජනාවන් තුනක් සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශිත නියමයන් හතරක් අද මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විසින් කරනු ලැබුවා. ඒ කාරණා පිළිබඳව අද උදෑසන ඉඳලා විවිධ පිරිස් මේ ගරු සභාව තුළ තමන්ගේ අදහස් දැක්වුවා. මූලාසන අරුඩු ගරු මන්ත්‍රීතුමනි අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පිළිගන්න ඕන අපි මොන දේ කරත් අපිට රාජ්‍ය ආදායම විදියට උපයාගන්න පුළුවන්කම තියෙන්නේ දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදියට 8%-9% අතර ප්‍රමාණයක්. හැබැයි රාජ්‍ය වියදම අපි දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදියට බැලුවොත් 20% ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා අයවැය පරතරය දලදේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදියට 10% ඉක්මවපු අවස්ථාවනුත් තියෙනවා. මේ තත්ත්වය අතරින් පතර නිදහසින් පස්සේ කාල සීමාව තුළ යම් යම් වෙනස්කම් වලට භාජන වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට රජයට රාජ්‍ය ආදායම උත්පාදනය කර ගැනීමට තියෙන අවකාශයන් පුළුල් වෙලා නැහැ. එනිසා කවුරු මොනවා කිව්වත් මූලික කාරණා තුනක් කෙරෙහි මේ රටේ බලයේ ඉන්න බලයට පත්වන ආණ්ඩු කටයුතු කළ යුතුමයි. පළවෙනි කාරණය තමයි මේ ආදායම් රැස් කරගන්න ආයතන සම්බන්ධයෙන් තිබෙන ගැටලු අපි නිරාකරණය කරගන්නට ඕන. මම හිතනවා අද දවස පුරා වැඩිපුරම සාකච්ඡාවට ගැනුනේ මේ ආයතන හා සම්බන්ධ තියෙන ගැටලු. මේවා බොහෝ වෙලාවකට අපි ලඝු කරන්නේ අල්ලස් දූෂණ අක්‍රමිකතා වගේ දේවල් වලට. මා විශ්වාස කරනවා මේ සියල්ල මැඩපවත්වන්නට පුළුවන් ආකාරයේ ක්‍රමවේදයක අවශ්‍යතාවය තමයි මේ සාකච්ඡාවලදී ඉස්මතු වුණේ. දෙවෙනි කාරණේ තමයි අප කවර අනුපාතිකයන් යටතේ විවිධ මූලාශ්‍ර යටතේ ආදායම් උත්පාදනය කරගන්නවාද. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි දන්නවා අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රට ඉතිහාසයේ පුරාම ක්‍රියාත්මක වුණේ බොහෝ වෙලාවට මේ යුනිවර්සල් සිස්ටම් හැමෝටම එකම ආකාරයට සලකන ක්‍රම. ඒ නිසා පහළ ආදායම් උපයන පුද්ගලයෝ සහ ආයතනත් ඉහළ ආදායම් උපදවන පුද්ගලයෝ සහ ආයතනත් සමහර වෙලාවට එකම බදු දැලකට තමයි අහු වුණේ. ඒ නිසා බදු පැහැර හැරීම් බදු මගහැරීම් වංචා කිරීම් වගේ දේවල් සුලභ සිද්ධින් බවට පත් වුණා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ සාකච්ඡාව තුළ සාකච්ඡාවට ගැනුණු මේ බදු අය කිරීමේ මූලධර්ම පිළිබඳ කාරණය පිළිබඳව අපි කවර රජයක් බලයට පත් වුණත් සලකා බැලිය යුතු වෙනවා. තුන්වෙනි කාරණේ තමයි අපි ආදායම් උත්පාදනය කරගැනීමේ මාර්ග බදු අය කරගැනීමේ ක්‍රමවේදයන් බදු අය කරගන්නා මූලාශ්‍රයන් පිළිබඳ කතා කරන ප්‍රමාණයට කතා කරලා නැහැ. එහෙම වුණානම් මේ රටේ ජනගහණයෙන් තුනෙන් එකක් දිලින්දෝ බවට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. විශ්වවිද්‍යාලවලින් පිටවන ශිෂ්‍යෝ සේවාවිත් උපාධිධාරීන් විදියට සංගම් හදාගෙන මහපාරට බහින එකකුත් නැහැ. ආණ්ඩුව දෙන රස්සාව ගත්ත සමහර උපාධිධාරීන් ඌන සේවා නියුක්ත උපාධිධාරීන් විදියට පාරට බහින එකකුත් නැහැ. අපි පේනවා, අපි දකිනවා දීර්ඝ කාලයක් තිස්සේ ගොඩ ගැහිච්චි සේවා වියුක්තිකයන්ට රස්සා සපේන ආයතන රාජ්‍ය ආයතන බවට පත් වුණා. එනිසා ගරු මන්ත්‍රීතුමනි, අපි ආදායම් උත්පාදන මාර්ග වලට ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය කරන පරිසරය අපි නිර්මාණය කළ යුතුයි. අපේ රටේ බොහොමයක් ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර කිරීම සඳහා වන ව්‍යාපාර පරිසරය යහපත් ආකාරයට නිර්මාණය නොවී තිබීම නිසා තමන්ගේ ආයෝජන අවදානමකට ලක් වෙනවායි කියලා ආයෝජනේ ඉවත් කර ගැනීමේ කිසියම් ආකාරයක නැමියාවක් ඇති වෙලා තියෙනවා. එනිසා මුලාශ්‍රණ රූඪගරු මන්ත්‍රීතුමනි, ඕනෑම රජයක් මේ කියන මූලික කාරණා තුන කෙරෙහි අවධානය යොමු කළොත් පමණයි අඩුම ගානේ දළය දේශීය නිෂ්පාදනය අනුපාතිකයක් විදිහට රාජ්‍ය ආදායම 15%-16% ඉලක්කයකට අපිට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අවාසනාවකට දැන් සිදුවමින් පවතින්නේ මේ තියෙන මූලාශ්‍රවලින් අපි පුළුවන් තරම් බදු අය කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා පිරිසක් මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා. තව පිරිසක් රට හැරදා යනවා. ඒ වගේම විශාල පිරිසක් බදු මගහැරීමට කටයුතු කරනවා. අපිට මේක දරාගන්න පුළුවන්කමක් නෑ ගරු මන්ත්‍රීතුමනි. එවගේම අපි අවධානය යොමු කළ යුතු තව එක් වැදගත් කාරණයක් තියෙනවා මුලාශ්‍රණ මන්ත්‍රීතුමනි. ලබන මාසේ අයවැය එනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් සෑම වෘත්තීය සමිතියක්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙනවා තමන්ගේ පඩිපත වැඩි කර ගැනීමේ අරමුණින්. හැම වෘත්තීය සමිතියක්ම කියා හිටිනවා අපේ වැටුප අසවල් ප්‍රමාණයකින් වැඩි කරගත යුතුයි කියලා. ඒක ඇත්ත. ඒකට හේතුව අපේ රටේ මූර්ත ආදායම් අඩුවීම පිළිබඳ සාකච්ඡාව ප්‍රමාණවත් ආකාරයකට සිද්ධ වෙලා නැහැ මුලසනාරුඩ මන්ත්‍රීතුමනි. එනිසා රුපියල් ආදායම ඉහළ ගියාට රුපියලකින් ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අති විශාල වශයෙන් පහළ ගිහිල්ලා තියෙනවා. ඒක තමයි අද මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලින් ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන්කමක් නැහැ තමන්ගේ ජීවන වියදම. මිනිස්සුන්ට දරාගන්න පුළුවන්කමක් නැහැ තමන්ගේ ආදායම සහ වියදම අතර පරතරය පියවා ගැනීම පිළිබඳව. එනිසා පුද්ගලයෙක්ගේ මට්ටමින් ගත්තත්, පවුලක් මට්ටමින් ගත්තත්, ආණ්ඩුවක් විදියට ගත්තත් මේ මූලික කාරණා පිළිබඳව අපි මීට වඩා වැඩි සැලකිල්ල දක්වන්න ඕනෑ කියන විශ්වාසය තමයි මූලාස්ථාන අරමුණු මන්ත්‍රීතුමනි මට තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට හොනරබල් ජේසී අලවත්වල you have 10 minutes.
ගරු මූලාස්ථාන අරමුණු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය වගේම වෙළඳ අමාත්‍යාංශයේ කියන මේ අනපනත් අතරතුරේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අද අපි රටක් හැටියට බංකොලොත් භාවයට පත් වෙලා තියෙන රටක්. ඒ තත්ත්වය තුළ රටේ ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙනවා. මේ ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා ඔයලා බලන්න දැන් බැංකුවකට ගියොත් අපිට පේනවා බැංකුවේ වැඩිම ප්‍රමාණයක් පාරිභෝගිකයන් ඉන්නේ කොයි පැත්තේද? අර උකස් අංශයේ පැත්තේ. ඒ තැනට මේ රට වැටිලා තියෙනවා. ඒ දැන් මං හිතන්නේ මේ වෙනකොට උකස් අංශයේ උකස් කරන්නත් ජනතාවගේ දෙයක් අද නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි රටේ ජනතාවගෙන් බහුතරයක් අද ඉතාමත් අමාරුවෙන් ජීවත් වෙනවා. මේ බංගලොත් භාවය තුළ මේ ඇතුණු තත්ත්වය තුළ විශේෂම ගෝඨාභය රාජපක්ෂ රජයේ කාලේ මේ ඇතුණු තත්ත්වය කවුරු හරි කියනවා නම් දැන් මේවා හරි ගිහිල්ලා මේ සමනයකට පත් වෙලා කියලා ඒක අපිට පිළිගන්න බෑ. ප්‍රායෝගික රටේ ජනතාව එතන ඒක අත්විඳින්නේ නැහැ. එතකොට තමන්ගේ දරුවට උදේට නැගිටිනකොට ගොඩක් දෙමව්පියන්ට කොහොමද අපි තුන් වේලක් ආහාර දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. තමන්ගේ දරුවා පාසලට යවනකොට ඒ පොත්පත් ඒ ආදී කොහොමද දරුවන්ට ලබා දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා අද දෙමව්පියන්ට. එහෙම තැනක මේ රට තියෙන්නේ. එතකොට අපි දැන්වත් දැන් අපේ රටේ ආදායම් වැඩිම උත්පාදනය කරන තැනක් තමයි රෙගුව. එතකොට අපි මේ වගේ යල්පැන ගිය නීති රීති වෙනස් කරලා ලෝකයේ අද දියුණු රටවල් අපි සිංගප්පූරව ගත්තොත් අපි දකුණු කොරියාව ගත්තොත් අද ලෝකයේ අලුතෙන් දියුණු වුණු රටවල් දියුණු වෙලා තියෙන රටවල් දිහා බැලුවහම මේ වගේ කොහොමද කස්ටම් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද බදු ආදායම අය කරගන්නේ කොහොමද අලුත් තාක්ෂණයත් එක්ක මේවා ක්‍රියාත්මක කරන්න කියලා අපි අවබෝධයක් ගන්න ඕනේ. අපි දැක්ක පහුගිය දවස්වල මේවා වෙනස් කරන්න යනකොට සමහර නිලධාරි මේවට විරුද්ධයි. අපි මේක පැහැදිලිවම කියන්න ඕනි. අපි දැක්ක ඊයේ මේ පාර්ලිමේන්තුව තුළ අධිකරණ ඇමතිවරයා කියනවා කස්ටම් එකේ ඒ වගේම සුරාබදු එකේ මෙහෙම මෙහෙම හොරකම් කරනවා කියලා. එතකොට අපි අහනවා ආණ්ඩුවෙන් අධිකරණ ඇමතිවරයාට ඒවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියකේ ඉන්න තියෙන්නේ ඒවට අවශ්‍ය පියවර ගන්න තියෙන්නේ. ඉතින් එහෙම තැනකට ඇවිල්ලා දැන් විපක්ෂයේ වාගේ ආණ්ඩුවට කතා කරනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා ගරු මන්ත්‍රීතුමනි අද මේ தত্ত্বය හරි අවබෝධයක් අරන් තියනවද මේ රටේ මේ පාලක පක්ෂය? ඒ නිසා අද ජනතාව පිට මේ රටේ මේ බංකොලොත් වීම තුළ ලක්ෂ 222ක් වුණු සියලුම ජනතාව අද ඒ පාපයට කරගහන්න වෙලා තියෙනවා. තමන් ලැබපු ආදායම වැඩි වෙලා නැහැ. තමන් ලැබපු ආදායම එතනමයි තමන්ට පරිභෝජනය කරන්න තියෙන භාණ්ඩවල මිල තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ தත්වයට කොහොමද රටේ ජනතාව මුහුණ දෙන්නේ? රජයක් හැටියට රජයේ ආදායම කොහොමද වැඩි කරගන්නේ? දැන් මේ වැඩි කරගන්න තියෙන ස්ථාන තමයි මේ ස්ථාන වැඩිපුරම. ඉතින් ඒ වගේ හරියට ඒ ආදායම එකතු වෙන්නේ නැත්නම් ඒවා හරියට දූෂණයෙන් තොරව අලුත් තාක්ෂණයත් එක්ක ගිහිල්ලා ලෝකයේ දියුණු වරායක එහෙම නැත්නම් දියුණු ගුවන් තොටුපළක මේ කස්ටම් එක කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා බලලා හරියට ඒ විදිහට අපේ රටේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපි කොහාටද මෙතනින් එහාට යන්නේ? රටේ ජනතාව තුනෙන් එකක් Tamanda තුන් වේලක් කන්නේ කොහොමද කියලා හිතනකොට ඒකෙන් පස්සේවත් මේ රට නියම තැනකට ගේන්න බැයි නා. මේ 225ක් බැන්නා කියලා වැඩක් වෙන්නේ නැහැ. 225ත් ඉන්නවා. අපි දන්නවා මේ රට විනාශ කරන්න මංකොල්ල කාපු කණ්ඩායමක්. නමුත් මේ නිලධාරි අපි වැහැදිලිවම කියනවා මේවා සම්බන්ධයෙන් මේවා නියමානුකරණය කිරීමේදී අලුත් තාක්ෂණය ගෙන ඒමේදී ඇයි මේවට විරුද්ධ වෙන්නේ? තේස අපි පැහැදිලිවම කියනවා මෙන්න මේ තැන් ටික හදලා හරියට මේ 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 தத்துவ ඇති කරගත්තේ නැත්නම් අපි මෙදිනෙකුත් එහාට යන්නේ කොතෙන්ද කියලා අද ගැටලුවක් වෙලා තියෙනවා. ඒ ඉඳලා ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කියන්න ඕනි ඒ වගේම තමයි සුරාබදු සම්බන්ධයෙන් ඊයේ කතා කරාම ඒ ආදායමෙන් ලැබෙන ප්‍රමාණය 100% ගාන බැලුවාම අපිට පුදුම හිතෙනවා. ඉතින් එහෙනම් මේවා කොහාටද යන්නේ? අධිකරණ ඇමතිවරයා ඊයේ කියපු විදිහට මේ 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 දෙක තුනම ඇති මේ නායකයෝ වන්නේ කියලා කියනවා. එහෙමනම් ඒවට අවශ්‍ය පියවර ගන්න එක රජයේ යුතුකමක්. අධිකරණ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කියන එක නෙමෙයි. ඒකට ක්‍රියාත්මක කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඒ ආදායම රටට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක අපි විපක්ෂයක් හැටියට අපි සහය දෙනවා. අපි වැහැදිලිවම කියනවා අපි ආණ්ඩුව ගේන රට ඉස්සරහට ගෙනියන මෙතනින් මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න කටයුතු කරන හැම අවස්ථාවකම රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ පැත්තේ ඉඳලා අපි විපක්ෂයක් හැටියට අපි සහය දෙනවා. අපි සම්ප්‍රදායික වශයෙන් හැම එකකටම විරුද්ධ වෙන විපක්ෂයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි කියනවා මේවට අවශ්‍ය නීති රීති ඒ වගේම ඒවට අවශ්‍ය තාක්ෂණය අරගෙන ඇවිල්ලා මේ වගේ වංචා දූෂණ නැති කරලා එහෙම නැත්නම් අඩු කරලා ඒක රටට ලැබෙන විදිහට හදන ක්‍රමවේදයක් දැන්වත් සකස් කරන්න අවශ්‍ය පියවර ගන්න කියන එක අපි රජයට මතක් කරනවා. ඒ වගේම තමයි අද දැන් විශේෂයෙන් කියන්න ඕනේ දැන් අපි දැක්කා මේ රටේ අපි යම් යම් අවස්ථාවල විශේෂයෙන් පෞද්ගලික අංශයේ මේ රටේ සත්ව නිෂ්පාදනය අධින් මේ බිත්තර බිත්තර කුකුල් මාස් කිව්වම දැන් වයම් පළාතේ අපේ ප්‍රදේශයේ තමයි වැඩියෙන්ම මේවා නිෂ්පාදනය කරන්නේ. දැන් මේකදී අපි දැක්කා මේ බඩ ඉරුඟු ඒ වගේම අනිකුත් ඒ අමුදාවිය සම්බන්ධයෙන් බදු සංශෝධනයක් තියෙනවා. එතකොට අපි දැක්කා මේ පෞගේ කාලෙදි මේ බිත්තර සම්බන්ධයෙන් මිල වැඩි කියලා ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව කරේ දැන් අර ස්වම්පෝෂිත වෙලා තියෙන බිත්තර නිෂ්පාදනය తాවකාලික යම් ප්‍රශ්නයක් ඇති වුණා මේ කොරෝනාවලින් පස්සේ ආණ්ඩුව මොකද කරේ බිත්තර පිටරටින් ගේන්නවා. දැන් මේකද හරි ක්‍රමය? తాවකාලික යම් ප්‍රමාණයක් අඩුපාඩුවක් තියෙනවා නම් ගේන්න කමක් නමුත් ඒක මේ මේ කරපු ක්‍රමවේදය හරිද? මේ මේකේ විතරවල මිල අඩු කරන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? දැන් අපි ඒ ආහාරවල මිල අසීමිතද කියලා කිව්ලා තිබ්බ කුකුල් ආහාරවල සත්ව ආහාර මිල. එවනම් ඒක සඳහා යම් සහනයක් ලබා දෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි බෙහෙත්වල මිල. ඒ වගේම විටමින් වල මිල. කුකුල් පැටවුන්ගේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා විශාල 3 ගුණයකින් 4 ගුණයකින්. රුපියල් 200ට 170 වාරදී කුකුල් පැට දැන් රුපියල් 900යි. ඉතින් එහෙමනම් මේවට පිළියම් පිටරටින් ගේන එකද? දැන් අපිට ඩොලර් නැතුව ඉන්න වෙලාවේ මම පැහැදිලිවම කියනවා මේ මේ ස්වම්පෝෂිත වෙලා තිබුණු මේ සත්ව නිෂ්පාදනයේ එහෙම නැත්නම් අපේ රටට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කරපු එක දැවත කඩාකප්පල් කරන්න නැතුව ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඒ කෑම වලට අවශ්‍ය දේවල් වලට මිල අඩු වෙන ආකාරයෙන් වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළා తాවකාලික වශයෙන් හරි ඒ සඳහා සහන ලබා දීලා මේ ව්‍යාපාරයේ නැවත ගොඩනගන්න අවශ්‍ය පීවරයි රජය ගත යුත්තේ. ඒ එක උදාහරණයක් විතරයි මම කිව්වේ.
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
ඒ නිසා අද අපි දකිනවා දැන් මේ වෙලාවේ පැහැදිලිවම කියන්න ඕනි පෞගේ කොවිඩ් කාලෙන් පස්සේ මේ රටේ ඇතුණු මේ තත්ත්වය තුළ සුළුහා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් අඩපණ වෙලා තියෙනවා. පෞගේ කාලේ මේ මේවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරි වීම නිසා ඩොලර් නැති වීම නිසා දැන් නම් මේ වෙනකොට ගොඩක් ඒවට අවශ්‍ය ඒ ඒ නීති ලිහිල් කරලා තියෙනවා. ඒ කොහොම වුණත් මේ ක්‍රියාවලිය තුලින් මේ ශ්‍රේෂ්ඨයට විශාල ප්‍රමාණයක ආදායම අහිමි වෙලා තියෙනවා. රකියා විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. අපි උදාහරණයකට ගත්තොත් ඉදිකින් ශ්‍රේෂ්ඨේ ඒ ඉදිකින් ශ්‍රේෂ්ඨේ හිටපු මේසන් බාස්ලා වඩු බාස්ලා කම්කරුවන් ඉංජිනේරුවන් කාර්මික නිලධාරීන් මේ ගොඩක් දෙනෙක්ගේ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ ඉදිකින් ශ්‍රේෂ්ඨේ තාම ඒ අවශ්‍ය ආරම්භය ලැබිලා නැහැ. ඒක ඒ ගැන සජයේ අද අරන් තියෙන පියවර මොකද්ද? මේ ශේෂ්ත්‍රයේ ගොඩක් දෙනෙකුට බැංකුවලින් අර තමන්ගේ ගෙවල් පවා සින්න වෙලා තියෙන මේ ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන්. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් මීට වඩා පුළුල්ව සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල මේවා නැවත ගොඩනගන ක්‍රමයක් අපි හදුවේ නැත්නම් මේ ආර්ථිකය මෙතනින් එහාට අපිට ගොඩගන්න ක්‍රමයක් ලැබෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ඒ නිසා රජයක් හැටියට මේවා සම්බන්ධයෙන් උනන්දු වෙලා මෙන්න මේවා නැවත කොහොමද ප්‍රතිසංවිධානය කරලා මේවා නැවත ආරම්භ කරලා ඒ වගේම අලුත් ඒවා ආරම්භ කරන්න කලින් මේ තිබුණු දේවල් හරි ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලක් සකස් කරේ නැත්නම් අද සුළුහා මධ්‍යම පරිමාණ ශේෂ්ත්‍රයේ රැකියා ගොඩක් අහිමි වෙලා තියෙනවා තව දුරටත් අහිමි වෙගෙන යනවා. එහෙමනම් මේ ජනතාවගේ ආදායම නැති වෙලා තියෙනවා විශාල ප්‍රමාණයක. ඒක විශාල ප්‍රශ්නයක් බවට රට දුරපත් වෙලා තියෙනවා. මේවට විශේෂයෙන්ම ගත යුතු පියවරල් ගණනාවක් තියෙනවා. බැංකු පොලිය දැන් වැඩි කරා වැඩි වෙලා තියුණා දැන් ඒක මම දැක මහ බැංකුවෙන් ඒ වගේ මුදල් අමාත්‍යයන් ඉල්ලීම් කරලා තිබුණා මේව අඩු කරන්න කියලා සමහර බැංකු මේවා පිළිගන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ තත්ත්වය තුළ අපේ රටේ මේ බංකොලොත්භාවයෙන් එළියට එන්න නම් මේ අලුතෙන් ආපහු නැවත මේවා ආරම්භ කරන්න නම් අවශ්‍ය සහයෝගයේ රජයක් හැටියට නිලධාරී හැටියට මීට වඩා ඒ සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරලා මේවා නැවත ක්‍රියාත්මක කළ යුතුයි කියන තැන අපි ඉන්නවා ඒ නිසා
පොඩි කාලේ ඉවරයි
ඔව් පොඩි කාලයක් දැන් ඒ නිසා මම පැහැදිලිව කියනවා රජයට මේ තත්ත්වය තුළ එක පැත්තකින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්න මේ දූෂණය හොරකම ඒ වංචාව අවම කරගෙන ඒකෙන් ආදායම් වැඩි කරගන්න ගමන් අනිත් පැත්තෙන් රට නැවත ගොඩනගන්න නම් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්න අවශ්‍ය පසුබිම ඒ යටිතල පහසුකම් ටික ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතු කියන එක මතක් කරමින් වේලාව ලබා දීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙමින් මා වචන සල්ප අවසන් කරනවා
ස්තුතියි